අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන රුහුණු ගුරුගෙදර තුලින් ඔබව දැනුවත් කරන මම මාතර ශාරිපුත්‍ර විද්‍යාලයේ කෘෂි විද්‍යා විෂය උගන්වන THM හර්ෂා ගංගානි.
මම එම විද්‍යාලයේම කෘෂි විද්‍යා විෂය උගන්වනු ලබන රසිකා විද්‍යානපතිරණ.
දූල පුතාලා, අද රුහුණු ගුරුගෙදර තුලින් අපි ඔයාලව දැනුවත් කරන්නේ 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ 2 පාඩම, කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම. රුහුණු ගුරුගෙදර මාසික සංගරාවේ 2 කලාපයේ මෙම පාඩමට අදාළ පැවරුම් අංක 4 ඇතුළත්ව තියෙනවා. ඉතින් දුවේ පුතේ, මේ පාඩම අධ්‍යයනය කිරීම තුලින් ප්‍රසස්ත අස්වැන්නක් ලබා ගැනීම සඳහා කාලගුණික පරාමිති කොහොමද බලපාන්නේ? ඒ වගේම කාලගුණික පරාමිති වලට අනුව භෝග වගා කළ යුතු තීරණය කිරීම, ඒ වගේම දේශගුණික තත්ත්වවලට ගැළපෙන භෝග තෝරා ගැනීමට, අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් භෝග වගාවල සිදුවන හානි අවම කිරීමට අපිට පුළුවන්. එහෙමනම් අපි අසා දැනගනිමු භෝගයක වර්ධක හා ප්‍රජනක අවස්ථා ඇතුළු කායික ක්‍රියාවලිය සිදුවීම තීරණය වෙන්නේ කොහොමද කියලා.
ඔව්, මට හිතෙන්නේ ගංගා නිමිස් සියලුම කායික ක්‍රියා සඳහා හේතු වෙන්නේ භෝගයක ඥානමය සංයුතිය තමයි.
ඔව් පුතේ, ඒත් ඥානමය සංයුතිය වගේම භෝගය වගා කරන පරිසරයත් මේ සඳහා බලපානවා. ගුණාත්මක බවින් වැඩි, ප්‍රමාණාත්මක බවින් ඉහළ අස්වනු ලබා ගැනීමට නම් භෝගවලට වඩාත් සුදුසු පරිසර සාධක ලබා දෙන්න ඕන පුතේ. ඒ කියන්නේ අපි මේ පරිසර සාධක බලමුකෝ.
ඒ වගේම ප්‍රදේශයට ගැළපෙන භෝග තෝරා ගැනීමටත්, භෝග අස්වනු වැඩි කර ගැනීමටත්, අහිතකර තත්ත්ව නිසා සිදුවන භෝග පාළුවින් අවම කර ගැනීමටත් එම ප්‍රදේශයේ දේශගුණික හා කාලගුණික පරාමිති පිළිබඳ අපි හොඳින් දැනගෙන ඉන්න ඕන නේද? අපේ දූල පුතාලට කාලගුණය හා දේශගුණය කියන්නේ එකම අර්ථයක් ලබා දෙන වචන දෙකක්ද කියලා ගැටලුවක් ඇති වුණාද පුතේ?
මම ඔයාලට කියලා දෙන්නම්කෝ දුවේ පුතේ. කාලගුණය කියන්නේ යම් ප්‍රදේශයක කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය. ඒ කියන්නේ වර්ෂාපතනය, උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය, සුළඟේ වේගය හා දිශාව, වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය, සූර්ය විකිරණයේ ස්වභාවය එම ප්‍රදේශයේ කාලගුණය කියලා හඳුන්වනවා. දූල පුතාලා, අහලා ඇති ප්‍රවෘත්ති විකාශනයට පසුව හැම දිනකම වගේ අද දිනයේ කාලගුණික වார்த்தාව කියලා පැහැදිලි කිරීමක් කරනවා. කිසිම දවසක පුතාලා අහලා තියනවද අද දවසේ දේශගුණික தত্ত্বය කියලා? නෑ නේද? එහෙනම් පුතේ, ගත වූ පැය 24 තුල අපි හිතමු පොළොන්නරුවට වැඩිම උෂ්ණත්වයක් තිබුණා, අවමය නුවරළියෙන් වර්තුණා වුණා කියලා. ඒක තමයි උෂ්ණත්වය පිළිබඳ කාලගුණික වார்த்தාව. ඒ වගේම වර්ෂාපතනය, වැඩිවීම, එහෙම නැත්නම් සුළඟ ලැබුණේ කොහොමද, මේ හැම දෙයක්ම අපිට කාලගුණික වාර්තා වලින් දැනගන්න පුළුවන්. පුතේ, මේ වාර්තා ගන්න විශේෂිත ස්ථාන තියෙනවා. කාලගුණික මධ්‍යස්ථාන කියලා අපි ඒවා හඳුන්වනවා. කෘෂි කාලගුණික මධ්‍යස්ථාන. උදාහරණයක් විදියට අඟුණුකොළ පැලැස්ස කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ මේ දත්ත දිනපතා ලබා ගන්නවා. ඒවා කාලගුණික දත්ත කියලා අපි කියනවා. එතකොට පුතේ, මෙම දත්ත දිගු කාලීන විශ්ලේෂණය කිරීම මගින් දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වය දේශගුණය කියලා හඳුන්වනවා. අවුරුදු ගණනක්ම දිනපතා පොළොන්නරුවේ වැඩිම උෂ්ණත්වයක් පෙන්වලා තියෙනවා නම්, උදාහරණයක් විදියට අපි කියනවා පොළොන්නරුව වියලි දේශගුණයක් සහිත ප්‍රදේශයක් කියලා.
ඒ වගේ ගංගා නිමිස් කිව්ව කාලගුණික පරාමිති ගැන අපි දැනගෙන ඉන්න ඕන කියලා. කාලගුණික පරාමිති පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද?
ඔව් පුතේ. යම් ප්‍රදේශයක පවතින කාලගුණික තත්ත්ව ප්‍රකාශ කිරීමට කාලගුණික පරාමිති යොදා ගන්නවා. ඒ තමයි වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, සුළඟ. අපි දැන් බලමු මේ එක් එක් සාධක මැනගන්නේ කොහොමද කියලා. පළවෙනි සාධකය වර්ෂාපතනය. රසිකමිස්ට කියන්න පුළුවන්ද අපි වර්ෂාපතනය මැනගන්නේ කොහොමද කියලා?
ඔව්, වර්ෂාව උසක් විදියට නේද මැනගන්න වෙන්නේ. මේ සඳහා අපි වර්ෂාමාන භාවිතා කරනවා. වර්ෂාමාන ආකාර දෙකක් තියෙනවා. සටහන් නොවන ආකාරයේ වර්ෂාමානය අපි එකට කියනවා සරල වර්ෂාමානය කියලා. සටහන් වන ආකාරයේ වර්ෂාමානය එකට අපි කියනවා ස්වයංක්‍රීය වර්ෂාමානය කියලා.
ඔව් පුතේ, අපි වර්ෂාමාන භාවිතයෙන් ජලය උසක් විදියට මනිනවා. මේ සඳහා ඒකකය විදියට මිලිමීටර් භාවිතා කරනවා. සරල හා ස්වයංක්‍රීය වර්ෂාමාන ගැන විස්තර කරොත් 10 ශ්‍රේණියේ ඔගොල්ලන්ගේ විෂයට අදාළ පෙළ පොතේ පිටුවංක 15:2:1 රූපය බලන්නකෝ. එතන තියෙන්නේ සරල වර්ෂාමානය, පුනීලය, ආරක්ෂිත වැස්ම, ඒ වගේම ජලයේ ක්‍රැස්වන බඳුන, ක්‍රමාංකිත මිනුම් සරාව. මෙන්න මේ කොටස් ටිකෙන් යුක්තයි සරල වර්ෂාමානය. ඒ වගේම 16 පිටුවේ 2:2 රූපය බලන්නකෝ. එතන තියෙන්නේ ස්වයංක්‍රීය වර්ෂාමානය. මේ වර්ෂාමානයේ ටින් එකක් වගේ කොටසක් තියෙනවා, ඔයගොල්ලන්ට පේනව නේද? ඒකට අපි ප්‍රස්ථාර කොළයක් ඇතුල් කරන්න ඕන. මේ ප්‍රස්ථාර කොළේ ගෑවෙන පරිදි පුංචි පෑන් තුඩක් තියෙනවා. පුතේ, මේ පෑනේ අනිත් කෙළවර සවි වෙලා තියෙන්නේ අර වර්ෂා ජලය එක්රැස් වෙන බඳුනට. එතකොට වර්ෂා ජලය එකතු වෙනකොට මේ පෑන ඉපිලීමකට ලක් වෙනවා. එතකොට අර ප්‍රස්ථාරය සවිකර ටින් එක වගේ කොටස, ඒක හා සවිකරලා තියෙන්නේ ඔර්ලෝසු මූනතකට. එතකොට පෑ 24ම මෙය ක්‍රියාත්මක වෙනවා. මේක කැරකෙනකොට අර පෑන් තුඩෙන් වර්ෂාව මෙහි සටහන් වෙනවා. මේකෙදි පුතේ අපිට මුළු වර්ෂාපතනය බලපැවැත්වූ කාල සීමාව වගේම වර්ෂාපතනයේ තීව්‍රතාවයත් නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම නිවැරදි ලෙස පාටාංක ගැනීමට මෙම වර්ෂාමානය නිවැරදි ලෙස ස්ථාපනය කරන්නත් ඕන. අපි බලමුකෝ ස්ථාපනය කරන විදිය රසිකමිස්ගෙන් අහලා.
ඔව් ගංගානි මිස්, වර්ෂාමානයක් එලිමහන් ස්ථානයක සවි කරන්න ඕන. ආසන්නයේ උස ශාකව ගොඩනැගිලි තිබේ නම් ඒවායි උසමෙන් දෙගුණයක දුරින් හෝ ඊට වැඩි දුරකින් වර්ෂාමානය සවි කරගන්න ඕන. වර්ෂාමානයේ පුනීලකට පොළව මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර 30ක් උසින් සවි කරගන්න ඕන.
ඔව්, ඒ වගේම සුළඟ නිසා පෙරලීමක් හෝ සතුන්ගෙන් හානි නොවන ලෙස තියන්නත් අපි දැනගන්න ඕන. ස්ථානගත කරන භූමියේ තනකොළ කපලා භූමිය නඩත්තු කිරීමත් කරන්න ඕන. එහෙමනම් අපි බලමු දෙවනි සාධකය උෂ්ණත්වය.
ඔව්, උෂ්ණත්වය මැනීම සඳහා අපි උෂ්ණත්වමාන දෙකක් භාවිතා කරනවා. එකක් තමයි සාමාන්‍ය උෂ්ණත්වමානය, අනිත් එක උපරිම හා අවම උෂ්ණත්වමානය.
ඔව්, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් හෝ ෆැරන්හයිට් අංශක වලින් අපිට දක්වන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වමානයේ රසදිය භාවිතා කරන අතර උපරිම අවම උෂ්ණත්වමානයේ ද්‍රව ලෙස මධ්‍යසාර හෝ රසදිය භාවිතා වෙනවා. දූල පුතාලා පෙළ පොතේ පිටුවංක 17:2:4 රූපය බලන්නකෝ. මෙම රූපයෙන් පෙනෙන්නේ උපරිම අවම උෂ්ණත්වමානය. මෙහි ද්‍රව ලෙස මධ්‍යසාර හෝ රසදිය භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වනේ. මෙම ද්‍රව කඳ මත සැහැල්ලු දර්ශක දෙකක් රඳවලා තියෙනවා. එතකොට මේ උෂ්ණත්වය වෙනස් වීම අනුව මධ්‍යසාර හෝ රසදිය කඳ ඉහළ හෝ පහළ යාම සිදු වෙනවා. ද්‍රව කඳ සමග දර්ශකමින් අපිට දැනගන්න පුළුවන් උපරිම හා අවම උෂ්ණත්ව අගයන්. එතකොට මේ දර්ශකය නැවත අපිට තිබූ ස්ථානයට ගෙන එන්න නම් කාන්දමක් භාවිතයෙන් එය සිදු කරන්නත් පුළුවන්. ඊළඟ සාධකය තමයි පුතේ ආලෝකය. භෝග වගාව කෙරෙහි ආලෝකය ආකාර තුනකට බලපානවා. ආලෝක තීව්‍රතාව, ආලෝකයේ පවතින කාල සීමාව, ඒ වගේම ආලෝකයේ ගුණාත්මක භාවය. මේ ආලෝක තීව්‍රතාවය කියන්නේ පුතේ ආලෝකයේ සැර බව. ඔයාලා දන්නව නේද? උදේට ලැබෙන ආලෝක තීව්‍රතාවය අඩුයි. හැබැයි මධ්‍යහන වේලාවට ලැබෙන ආලෝක තීව්‍රතාව වැඩි. මෙයත් මනින්න පුළුවන් නේද රසිකමිස්?
ඔව්. මේ සඳහා අපි සූර්ය විකිරණමානය භාවිතා කරනවා. ලක්ස් කියන ඒකකය තමයි අපි යොදාගන්නේ.
ආලෝකයේ පවතින කාල සීමාව. දිනක් තුලදී යම් ප්‍රදේශයකට ආලෝකය ලැබෙන කාල සීමාව. අපි මෙය දිවා කාලයේ දිග කියලත් හඳුන්වනවා.
ආලෝකය භාවිතා කරන කාල සීමාව මැනීමට සූර්ය දීප්තමානය භාවිතා කරනවා.
ඕ පුතේ, අපි එහෙනම් පෙළ පොතේ පිටු අංක 18 2 6 රූපය පොඩ්ඩක් බලමු. මෙහි තියෙන්නේ පුතේ සූර්ය දීප්තමානය. මෙහි 2 7 රූපයේ ප්‍රස්ථාර කොළයක් පෙන්눔 කරනවා. ඒ විශේෂිත කඩදාසිය අර වීදුරු ගෝලයේ යටින් තිව්වම වීදුරු ගෝලය හරහා එන සූර්යාලෝකය එම ගෝලයට යටින් තියපු විශේෂිත ප්‍රස්ථාර කඩදාසිය මත නාභිගත වෙනවා. ඒ නිසා එහි පිලිස්සීම් ඇති වෙනවා. මෙම පිලිස්සීමේ ප්‍රමාණය මැනගැනීමෙන් ආලෝකයේ පවතින කාල සීමාව දැනගන්න පුළුවන්. ඒ වගේම ආලෝක තීව්‍රතාව පිළිබඳ අදහසක් ගන්නත් පුළුවන් වෙනවා.
ඒ වගේම ලංකාවේ දිගම දිනය වන්නේ ජුනි මාසේ 21 වෙනිදා. කෙටිම දිනය දෙසැම්බර් 21 වෙනිදා ලෙස අපි නම් කරලා තියෙනවා.
ඔව්, බොහොම හොඳයි මේ මතක් කිරීම. ඔයාලා හොඳින් මේක මතක තියාගන්න. මොකද කෙටි ප්‍රශ්න පත්‍රයට මේවා අහනවා. අපි ඊළඟට බලමු ආලෝකයේ ගුණාත්මක බව කියන්නේ මොකද්ද කියලා. සූර්යා වෙතින් පොළවට ලැබෙන විවිධ තරංගායාම සහිත කිරණවල සංයුතිය ආලෝකයේ ගුණාත්මය ලෙස හඳුන්වනවා. භෝග වගාව සඳහා මෙය විවිධාකාරයෙන් බලපානවා. ඉදිරි පාඩම් වලදී අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්.
ඔව්, ඊළඟ සාධකයේ තමයි සාපේක්ෂාර්ධතාවය. සාපේක්ෂාර්ධතාවය කියන්නේ මොකද්ද කියලා අපි බලමුකෝ. යම් උෂ්ණත්වයකදී හා පීඩනයකදී යම් නිශ්චිත වාත පරිමාවක ඇති ජල වාෂ්ප ප්‍රමාණය හා එම උෂ්ණත්වයේදී හා එම පීඩනයේදී එම වාත පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය වන ජල වාෂ්ප ප්‍රමාණය අතර අනුපාතයේ ප්‍රතිශතය අපි කියනවා සාපේක්ෂාර්ධතාවය කියලා. මේ මැන ගැනීම සඳහා අපි භාවිතා කරනවා තෙත්තා වියලි බල්බ උෂ්ණත්වමානයත් ආර්ද්‍රතාමානයත්. ආර්ද්‍රතාමාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අශ්වකේශ ආර්ද්‍රතාමානය, අනිත් එක ස්ලිංක් ආර්ද්‍රතාමානය.
පුතේ, මේ සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කිරීමේදී වියලි බල්බ හා තෙත් බල්බ උෂ්ණත්වමාන අතර පාඨාංකවල වෙනස ගන්න ඕන. අපි හිතමු වියලි බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 30යි, තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 28යි කියලා. එහෙනම් මෙහි අතර වෙනස සෙන්ටිග්‍රේඩ් අංශක 2යිනේ. ඔගොල්ලන්ගේ පෙළ පොතේ 19 පිටුවේ තියෙනවා මේ පාඨාංක ලබා ගන්න පුංචි වගුවක්. ඒ පාඨාංක අතර වෙනසයි. ඒ වගේම වියලි බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකයයි අරගෙන ඒ අංක 2 එකතු වෙන ස්ථානේ 86 කියලා දක්වන්නේ. එතකොට අපිට හොයා ගන්න පුළුවන් අදාළ සාපේක්ෂ ආර්ද්‍රතාවය. අපි එතකොට කියනවා 100/86 කියලා. ඊළඟට පුතේ, පස්වෙනි සාධකය තමයි සුළඟ. වායුගෝලයේ එක් තැනක සිට තවත් තැනකට වාතය ගමන් කිරීම සුළඟ විදියට හඳුන්වනවා. මෙහිදී සුළඟේ වේගය මැනීමට අනිලමානයත්, සුළඟේ දිශාව මැනීමට සුළං දිසාදර්ශකයත් භාවිතා කරනවා. ඔව් පුතේ, අනිලමානයේ සිරස් දණ්ඩේ 15 මීටරයක් සටහන් වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටරයක් ලෙස දක්වන්න පුළුවන්. දිසාදර්ශකය කියන්නේ හමාගෙන එන සුළඟ. මෙහි තියෙනවා ඊ වලිගය සහ ඊ හිසක් සහිත කොටස. මේ හමාගෙන එන සුළඟ ඊ වලිගයේ වැදිලා සුළං හමා යන දිශාවට ඊ වලිගයත්, සුළං හමා එන දිශාවට ඊ හිසත් යොමු වෙනවා. උදාහරණයක් ලෙස ඊ හිස දකුණටත් ඊ වලිගයේ උතුරටත් යොමු වෙලා තියෙනවා නම් සුළඟ දකුණේ සිට උතුරට හමාගෙන යන බව කියන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, ඔගොල්ලෝ අද මෙම පාඩම තුලින් මේ දේශගුණික සාධක ගණනය කරන්නේ කොහොමද කියලා සොයාගත්තා නේද? මං හිතන්නේ හැමෝටම මේක තේරෙන්නේ නැති. එහෙනම් දූල පුතාලා ගාව තියනවා දැන් පැවරුම් අංක 4. එහි තියෙන පළවෙනි ප්‍රශ්නය බලන්න.
පළවෙනි ප්‍රශ්නය තමයි කාලගුණය හා දේශගුණය අර්ථ දක්වන්නේ.
කාලගුණය යනු යම් ප්‍රදේශයක කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය. දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර ඒ ඇසුරෙන් දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වය දේශගුණය කියලා හඳුන්වනවා.
කාලගුණය හා දේශගුණය අතර වෙනස පැහැදිලි කරන්න.
කාලගුණයේදී යම් ප්‍රදේශයක කෙටි කාලයක් තුළ, ඒ කියන්නේ පැය 24ක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවය පිළිබඳ සඳහන් කරනවා. දේශගුණයේදී දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කිරීම මගින් ඒවා විශ්ලේෂණය කරලා දේශගුණය සඳහන් කරන්න පුළුවන්.
දෙවැනි ප්‍රශ්නය, යම් ප්‍රදේශයක පවතින කාලගුණික තත්ත්ව ප්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලබන කාලගුණික පරාමිතීන් මොනවාද?
වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සාපේක්ෂ ආර්ද්‍රතාව හා සුළඟ.
තුන්වෙනි ප්‍රශ්නය, වර්ෂාමානයක් නිවැරදි ලෙස ස්ථානගත කිරීමේදී පුනීල කට පොළව මට්ටමේ සිට කොපමණ උසකින් තැබිය යුතුද?
පොළව මට්ටමේ සිට සෙන්ටිමීටර් 30ක උසකින් තියන්න ඕන.
හතරවෙනි ප්‍රශ්නය, උපරිම හා අවම උෂ්ණත්වමානේ ද්‍රව ලෙස භාවිතා කරන්නේ මොනවාද?
උපරිම හා අවම උෂ්ණත්වමානේ ද්‍රව ලෙස මධ්‍යසාර හෝ රසදිය භාවිතා කරන්න පුළුවන්.
පස්වෙනි ප්‍රශ්නය, සුළඟේ වේගය හා සුළඟේ දිශාව මැනීමට භාවිතා කරන උපකරණ නම් කරන්න.
අපි සුළඟේ වේගය මැනීම සඳහා අනිලමානය කියන උපකරණයත්, සුළඟේ දිශාව මැනීම සඳහා සුළං දිසාදර්ශකය කියන උපකරණයත් භාවිතා කරනවා. එහෙනම් දුවේ පුතේ, අපි අද 10 ශ්‍රේණියේ කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම කියන පාඩමේ පළවෙනි කොටස කාලගුණය හා දේශගුණය අතර වෙනස්කම්, ඒ වගේම කාලගුණික පරාමිති, ඒ වගේම ඒ එක් පරාමිති, ඒ කියන්නේ වර්ෂාපතනය, ඒ වගේම උෂ්ණත්වය, ආලෝකය, ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය, සුළඟේ වේගය හා දිශාව මනින්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ එක් සාධකයන් මැනීම සඳහා අපි භාවිතා කරන උපකරණ ගැන අපි පුංචි හැඳින්වීමක් දූලපුතාලට දුන්නා. මං හිතන්නේ දූලපුතාලට මේ උපකරණ ගැන හොඳ අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති. ඒ වගේම මෙහි ඒකකත් අපි සඳහන් කරා. දූලපුතාලා හොඳින් මතක තියාගන්න, ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රවලට මෙම ඒකක නිතරම අහනවා. ඉතින් මං හිතන්නේ රුහුණු ගුරුගෙදර ශ්‍රවණය කරන දූලපුතාලට දැන් හරිම ලේසියෙන් පුළුවන් වේවි මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එහෙමනම් මේ 10 ශ්‍රේණියේ දෙවැනි පාඩමේ කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑමේ දෙවැනි කොටසෙන් නැවත හමුවනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.